සුවපත් වූ සැඳෑවක් ආදරණීය හිතවතුනි විදසුනට නිදසුනක් සමග එකතු වෙයි සිටින සමහර විට විවේකී සත්‍යන්තයක අග සමාරිත අවිවේකීන සත්‍යන්තයක නිමාව එවගේම ජීවිතේ වටිනාම පින්කම් සහ කුසල් කරගන්නට ලැබුණු සත්‍යන්තයක් වෙන්නත් පුළුවනි. ඒතත් එහා ගිහින් ජීවිතේ පිළිබඳ යම් යම් තීරණාත්මක අධිකම් ඇති කරගත් සත්‍යන්තයක් ද වෙන්න පුළුවනි. ඉතින් මේ සියල්ලටම මුල් වෙන්නේ වෙසක් පුන් පොහෝ දවසේ. එය ඉතාම අර්ථවත්ව සමරන්නට ඇති කියා විශ්වාස කරනවා. මේ වෙසක් දිනෙන් ලොකු ප්‍රයෝජනයක් ජීවිතයට, හිතට, හදවතට, සසර ගමනට මෙන්ම ඈතර වීමටත් ලබා ගන්න ඇති. වෙසක් වැදගත් වෙන හේතුව අප දන්නවා. ඒ සියල්ල අතර වෙසක් දවසේ ලැබුණු පණිවිඩය කුමක්ද? ඊට කලින් මිනිස් සමාජයේ දේව ලෝකේ නොතිබුණු මිනිසුන්ට සහ දෙවියන්ට ලැබුණු නව්‍ය නැවුම් අලූත්ම පණිවිඩය කුමක්ද? ඒ ගැන විවිධ අදහස් තියෙන්ට පිළිවන්. ඒ සියලුම අදහස් අතර එදා මෙදා තුර මානව සමාජයේ, දේව සමාජයේ නොතිබුණු මානව හා දේව සමාජයන්ට අලුත් පණිවිඩය තමයි විපස්සනාව, විදර්ශනාව. අනිත් බොහෝ දේවල් පණිවිඩ විදිහට ඊට කලින් ලෝකයට ලැබී තිබුණා. ඒවයි අඩුපාඩු තියෙන්න ඇති. දානය පිළිබඳ, සීලය පිළිබඳ, ධ්‍යාන පිළිබඳ පණිවිඩ වරින් වර මිනිස් සමාජයටත් ඉංහා සුගති දිව්‍ය ලෝකවලටත් ලැබුණා. ඒ නිසානේ දිව්‍ය ලෝකවල දෙවි දේවතාවුන් වහන්සේලා වැඩ ඉන්නේ. කර්මානුරූප මිනිස්සු මැරිලා දිව්‍ය ලෝකෙට යන්නේ. හැබැයි මේ ඒ සියලු පණිවිඩ අතර විපස්සනාව පිළිබඳ පණිවිඩයක් ලැබිලා තිබුණේ නැහැ. ඒ පණිවිඩය හාපුරා කියා ලැබුණේ, ලබාගත්තේ මනුස්ස සමාජයටත්, දේව සමාජයටත් අද වගේ දවසක. බොහොම අතීතයේ අවුරුදු 2000කට වැඩි එහා දවසක. ඉතින් ඒ තමා මේ අද දවසේ නැත්නම් වෙසක් දවසේ තිබුණු සුවිශේෂීන වැදගත්කම. හිතවතුනි, මේ ඒ නිසා වෙසක් කියවහම අපිට විපස්සනාව ඔලුවට එන්න ඕනේ. මේ දෙක වෙන් කරන්න බෑ. අනිත් දේවල් මේ වෙසක් සමග ඍජුව බැඳිලා නැහැ. ඒ අනිත් දේවල් පරිපූර්ණ වෙන්න ඇති මේ සම්බුද්ධත්වයෙන්. නමුත් ඒවා තිබුණු දේවල්. ඒ තිබුණු දේවල් වල බෝධිසත්වයන් වහන්සේත් සෑහෙන දුරක් ගමන් කරා. ඒ සම්ප්‍රදායට අනුව ඒ තිබුණු මාර්ගවල. ගිහිල්ලා ඉතින් එහාට යන්න බැරුව ඒ අවසාන තැනට කියනවා මේ සංඥාග්‍රය භවග්‍රය කියලා. කියන භවයේ කෙළවර තම යන්න පුළුවන්. හැබැයි එහාට භවයෙන් එතර වෙන්න බෑ. ඔය ධ්‍යාන උපරිම ධ්‍යාන ගැන කියනකොට නේව සංඥානා සංඥායතනේ ගැනීම කියන විට ඒක කියනවා භවග්‍ර නැත්නම් සංඥාවේ අග්‍රය ඉතින්. භවග්‍ර භවයේ කෙළවර. හැබැයි කෙළවරට ගිහිල්ලා හැරිලා එනවා. එතනින් පහුව අංශක 180ක්ම හැරෙනවා. යූටර්න් එකක්ම ගන්නවා සංසාර සත්‍යය. මොකද මේ විපස්සනාව නොතිබුණු නිසා. විපස්සනාව කියන වාහනේ ඒ කාලේ හොයාගෙන තිබුණ නැති නිසා. ඉතින් ඒ නිසා මේ මොකද වෙනස විපස්සනාව. අද විපස්සනාව හැමතැනකම ඇති. කොයි ආගමෙත් ඇති අද විපස්සනාව. ආගමී ආගම් වලින් තොරවත් ඇති විපස්සනා විද්‍යාව ඇතුළෙත් ඇති. ආර්ථික විද්‍යාවෙත් ඇති, භෞතික විද්‍යාවෙත් ඇති විපස්සනා. හැබැයි ඊට කලින් මේ සම්බුද්ධත්වයට කලින් විපස්සනාවක් කොහෙවත් තිබුණේ නැහැ. එම නිසා මේ අපි වෙසක් වල විශේෂත්වය ගැන කතා කරන විට නැත්නම් වෙසක් වල තිබෙන විශේෂත්වය අනන්‍යතාවය ඉස්මතු කරන්න ඕනේ විපස්සනාවෙන් මත්තම. මේ විපස්සනාව ගැන මේ වැඩසටහන් මාලාවේම විවිධ කෝණවලින් කතා බහ කළා. විවිධ අංශ අනාවරණය කරගත්තා. ප්‍රායෝගිකව කොහොමද විපස්සනා කරන්නේ? දැන් ඒ කතාවේම දිගුවක් විදිහට තව එහාට ගියොත් මේ ජීවිතය නැතිනම් ජීවත් වීම කියන්නේ කුමක්ද කියන ජීවිතය කියන්නේ කුමක්ද ජීවත් වීම කියන්නේ කුමක්ද කවුද ජීවත් වෙන්නේ ඇයිද ජීවත් වෙන්නේ මෙන්න මේ ජීවිතය පිළිබඳ විනිවිද දැක්මක් ජීවිතය කියන වචන වෙනුවට කෙනෙකුට අවශ්‍ය නම් ස්කන්ධ පංචකය කියන්නත් පුළුවනි. උපාදාන ස්කන්ධ පංචකය කියන්නත් පිළිවෙනි. නාම රූප කියන්නත් පුළුවන්. සලායතන කියන්නත් පුළුවන්. ඉතින් මේ මොන වචන හරි කීවට කමක් නැහැ. එතකොට මේ කුමක්ද වෙන්නේ? ජීවත් වීම කියලා මොකද්ද වෙන්නේ? ජීවිතය කියන්නේ කුමක්ද? කවුද ජීවත් වෙන්නේ? සහ ජීවත් වීමෙන් ලැබෙන්නේ මොනවද? මෙන්න මේ මාතෘකා නැතිනම් මේ තේමාවන් මේ ප්‍රශ්නවලට උත්තර සොයාගෙන යෑමක් තමයි විපස්සනාවෙන් සිදු වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න අපට ඕනම කෙනෙකුගෙන් විමසන්න පුළුවනි. ඕනෑම කෙනෙකු ඉදිරියේ මේ ප්‍රශ්න ටික අපට තබන්න පුළුවන්. මෙන්න මේවට පිළිතුරු දෙන්න. කුමක්ද ජීවිතය කියන්නේ? ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? කවුද ජීවත් වෙන්නේ? ආ ජීවත් වෙන්නේ මොනවද ලැබෙන්නේ? ඇයි ජීවත් වෙන්නේ? මේ තේමා මේ මාතෘකා මේ ප්‍රශ්නවලට විවිධ උගතුන් වියතුන් බුද්ධිමතුන් පඬිවරුන් විද්‍යාඥයන් දාර්ශනිකයන් චින්තකයන් හා ශාස්ත්‍රූවරුන් පිළිතුරු දීලා තියෙනවා. ඒ පිළිතුරු තමයි ඔය හැම දර්ශනයකම විද්‍යාවකම චින්තනයකම හා ආගමකම කියවෙන්නේ. හොඳට බැලුවොත් මේ වටේ එක එක දෘෂ්ටි කෝණවලින් දුන්නු පිළිතුරු. දැන් එහෙම පිළිතුරු දුසින් ගානක් සිය දහස් ගානක් ඇති. එකක් දෙකක් නොවේ. ඒ නිසා කෙනෙකුට මේ බෞද්ධ කෝණයෙන් උත්තර දෙන්න පුළුවන්, වෙන ආගමික කෝණයකින් පිළිතුරු දෙන්න පුළුවන්, බටහිර විද්‍යාවෙන් උත්තර දෙන්න පුළුවන්, පෙරදිග දර්ශනයෙන් බටහිර දර්ශනයෙන් උත්තර දෙන්න පුළුවන්. උත්තර හොයාගන්නත් පුළුවන්. ඒ එසේ වුවත් හිතවතුනි මේ තමා තුළින් පිළිතුරක් ලබා ගැනීමට තමා විපස්සනා කියන්නේ. තමා තුළින්ම උත්තරයක් හොයා ගැනීම. උදට මේ දැකීම කියන්නේ එයයි. දැනගැනීමයි දැකීමයි දෙකක් දැනගන්න පුළුවන් කෙනෙකුගෙන් අහලා බලලා. හැබැයි දැකීම ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස් දෙයක්. කෙලීම අභ්‍යන්තරයටම අවධානය යොමු කර තමන්ම පත් වෙනවා තමන්ගේ පරේක්ෂණයේ බවට. ඒතර විපස්සනා කරන්නේ තමන් විපස්සනාවට භාජනය වෙන්නේ තමන්මයි. තමන්ම කපල කොටල බලන. දැන් ඒ භෞතිකව කරන්නම් කරන්න බැහැ. ඉතින් භෞතිකව නම් කෙස් ගහක් කපල අරගෙන, නියපොත්තක් කපල අරගෙන, හමෙන් ටිකක් ඌරලා එහෙමනම් බලන්න පුළුවන්. හැබැයි මේ ඉතින් ශරීරයේ පුංචි කොටස් ටිකන්නේ. නැතුව සමස්තය කපල අරස් කඩවල් බැලීමට තමයි විපස්සනා කියන්නේ. කයත් බලනවා. හිතත් බලනවා. කයයි හිතයි එකතු වෙලා කරන දේත් බලනවා. එකතු වෙලා කරන දේෙන් කය සහ හිත විඳින්නේ කොමක්ද? ඒ ලැබෙන ප්‍රතිලාභ ඒව දිහත් බලනවා. හොයාගෙන ගිය දේද මේ දෙන්නට ලැබෙන්නේ? ඒ ප්‍රශ්නෙත් අහනවා. මේ දෙන්න යමක් හොයාගෙන යනවා එකට. එතකොට ඒ හොයාගෙන ගිය දේ ලැබෙනවද නැත්නම් වෙනම දෙයක්ද ලැබෙන්නේ? එද මේ වගේ මේ විපස්සනාව කියන මේසේ උඩ මේ තමන්ව ජීවිතයේ කපල බලන එක තමයි. අංශුවෙන් අංශුවට කපල බැලීම තමයි විපස්සන. දැන් මේ සඳහා තියුණු පිහියක් අවශ්‍ය වෙනවා. ඉතාම තියුණු පිහියක් ඕනෙ වෙනවා. මොට්ට පිහියකින් කරන්න බෑ. ඉතින් ඒ බඳු තියුණු පිහියක් ආධ්‍යාත්මිකව මොහත් තුණු පිහිතලයක් සත්කම් පිහියකට තමා සමාධි කියන්නේ. සමාධිය නැමැති සත්කම් පිහියෙන් තමා මේ ජීවිතය නැත්තම් තමන් පුද්ගලයාව කපල බලන්නේ. රකය පිහියකින් කැපුවා කියන්නේ මේ ශරීරයේ පිහියකින් කැපුවාම පේන කොටස් ටිකක් තියෙනවා. පිහියෙන් නොකපවුනත් කෙනෙකුට අද තියෙන තාක්ෂණයත් සමග එහෙම කපලා බලන්න පුළුවන්. විනිවිද දැක්කම කොහොමද තියෙන්නේ කියලා. හැබැයි මේ සමාධිය නැමැති සත්කම් පිහියෙන් නැත්තම් ඒ පිහියෙන් මොහත් පිහියෙන් කැපුවාම පේන විදිහ වෙනස්. ඒ උපකරණ වලින් පේන දේ හරිය ඇත්තටම කැපිච්ච කෙනෙක්ගේ තුවාලයක පේන විදිය හරිය නෙමෙයි. ඒට වැඩිය වෙනස්. ඒ නිසා මේ බාහිරව පිහියකින් කපලා බැලීම විපස්සනා නෙමෙයි. එහෙම විපස්සනා කරන්න බෑ. ඒක සමාධියෙන්මයි, සමාධි කිරණ කදම්බයකින්මයි මෙය විච්ඡේදනය කරන්නට ඕනේ. ඉතින් හොඳ මෝහත් සමාධි කිරණ කදම්බයක් ඕනේ වෙනවා. ඊටාම මෝහත්. එහෙම නැත්තම් මතු පිට වැදිලා නවතින. ඒතර මතු පිට තමයි පේන්නේ. එහෙම නැත්තම් යන්තම් යටට පොඩි කැපුමකින් මේ මතු පිට යටට තට්ටුව පෙන්නනවා. ඒ සමස්තේ නෙමෙයි. අභ්‍යන්තරයේ එතන පේන්නේ නැහැ. ඒකට රැවටෙන්න පුළුවන්. ඒ හේතුව නිසා ගැඹුරු තියුණු සියුම් සමාධි මනසක් අවශ්‍ය වෙනවා. ඒතර මේ සමාධිය තියෙන්නේ මනසේ. වෙන කොහේවත් නෙමෙයි. මනස නැති කරලා නෙමෙයි. මනස තමයි සමාධිගත වෙන්නේ. සමාධිගත වූ හිත. මනෝවිඥාණය. මනෝවිඥාණය තමයි සමාධිගත වෙන්නේ. ඒ සමාධියකටපත් වෙන්නේ මනෝවිඥාණය. ඒතර මේ හිත නැති කරලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හිත තියාගෙන හිතපත් වෙනවා ඊටාම සියුම් පිහිටලයක් බවට. ඊටාම සියුම්. දැලි පිහියකට වැඩිය මොහත්. ඒ අවශ්‍යයි. ඉතින් එහෙම මේ මනසක් මොට්ට මනසක් ඔල මොට්ටල මනසක් අපිට තියෙන. එහෙම මොට්ට ඔල මොට්ටල මනසක් ඒබඳු මෝහත් මනසක් බවට පත් කර ගැනීමේ තාක්ෂණයට හා කලාවට හා විද්‍යාවට තමා සමාධි භාවනා කියන්නේ. සමාධි භාවනා කරන මනස මොවත් තියෙනවා. ඉතින් මොවත් තිබීම කලාවක්. ඒක නිකම්ම මේ ඇමරිකාලක නැත්තම් ඒ පියමවත් තියෙන ගලක නිකන් එහෙම මෙහෙම ඇතිල්ලුවට තියෙන මොහතක් නැති වෙන්න පුළුවන්. පිය කැඩිලා යන්නත් පුළුවන්. ඒ නිසා ඒක ඉගෙන ගන්නට වෙනවා. අපිට ඉගෙන ගන්න එක කොහොමද මොහත් තියන්නේ? කොහොමද පිය අල්ලන්නේ? තමන්ගේ අත කපා ගන්න නැතුව කොහොමද පිහතලේ ඒ මොහත් තියෙන ඒ ක්‍රිස්ටේ අතුල්ලන්නේ කොහොමද කියන එක. ආවට ගියාට කරන්න බෑ. එතකොට වරින් වර මොහත බලනවා. එතකොට දෙපැත්තම මොහත් තියන්නත් ඕනේ කියලා වරින් වර බලනවා. බලන හොඳ මොහත සෑහීමකටපත් වුණාම ඊපස්සේ මොහත් තෙවීම නවත්තනවා. එතකොට මේ ජීවිත කාලෙම පිහියක් මොහත් තියේදී ඉඳීමට නෙමේ භවනාව කියන්නේ. මොහත් තියන්න ඕනේ. මොහත් තියන්න නැතුව කරන්නත් බෑ. හැබැයි මේ මුළු දවසම හැමදාම මේ පිහිය මොවත්තේ තිය සිටීම මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ නිසා කාලයක් මොවත් තියන්න ඕනේ. හැබැයි ප්‍රමාණවත් මොහොතක් ලැබුණාට පසුව එයින් අර විච්ඡේදනයේ හා විශ්ලේෂණය කරන්නට ඕනේ. ඒකට කාලයක් යනවා. මේ සමහර පිහිය තියෙන්න පුළුවන් ගන්නකොටම හොඳ මොහොතක් තියෙන පිහිය. එහෙම පිහිය තියෙනවා. හැබැයි එහෙම පිහියක් අරගෙන ඒක ඔය පැත්තකට දාලා කාලයක් තිබුණොත් මොහොත නැති වෙනවා. මලකඩ ගන්න පුළුවන් මොහොත නැති වෙනවා මොට්ට වෙනවා. එහෙම නැත්තම් ඒ පිහිය නිකන් ගල් වලට එහෙම කොට කොට ගියොත් එහෙම යකඩ වලට එහෙම ඒ මොහොත නැති වෙනවා. ඉතින් එක්කෝ අපේ නොසැලකිල්ල නිසා නැතිනම් ඒ ගන්න ඕනි ප්‍රයෝජනෙ වෙනුවට වෙන ප්‍රයෝජන ගන්න ගියාම වෙන්නේ අර මොහතක් සහිතව ලැබුණු පිහිය අපි මොහත් තියන්න ඕනේ නැහැ. එහෙම ලැබුණු ආයුධය මොට්ට වෙලා තනින් තන කැඩෙන්න පුළුවන්. ඉතින් මනසට ඒ වෙනම සමහර විට කෙනෙකු උපදින්න පුළුවන්. උපදිනකොටම ගේන මනස බොහොම ප්‍රභාස්වර වෙන්න පුළුවන්. බොහොම තියුණු මනසක් කිසියම් සමාධිමය මනසකින් කෙනෙක් උපදින්න පුළුවන්. සාපේක්ෂ වශයෙන් අනිත්‍යයට සාපේක්ෂව. නමුත් එයින් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න නැතුව හේ පැත්තකට දාලා තිබුණොත් නිකම්ම මලකඩ කරනවා. එහෙම නැත්නම් එයි කපන්න බැරි දේවල් වලට කොට කොට ඉඳ ගියොත් ඒ කැඩිලා මොහත නැති වෙලා යනවා. මේ සමහර මේ මනස් තියෙන පුළුවන් උපදිනකොට මොට්ටයි. එහෙම මොහතක් නැහැ. යාන්තම් මොහතක් තියෙන. එහෙම පියක් තියෙනවා. ගෙනිහිල්ලා මොහත් තියාගන්න ඕන. එහෙම ආයුධ තියෙනවා. ඉතින් ඒ මේ කොයි විදිහට වුණත් අපට සිද්ධ වෙනවා මුලින්ම සමාධි භාවනාවක් වඩන්න. හැබැයි අර උපතින්ම ගෙනෑව සමාධි මනස ඒ විදිහටම තියෙනවා නම් තවම එහෙමනම් එතනින් කෙලින්ම විපස්සනාවට යන්න පුළුවන්. ඒ මොට්ට කරගන්න නැතුව මලකට කාන්න ඔහේ පැත්තකට විසික් කළා දාන්න නැතුව පරේසමින් පරිහරණය කරමින් මනස අද දක්වා ගෙනල්ලා තියෙනවා නම් එහෙම මනසකට පුළුවනි සමාධි භාවනාවෙන් තොරව ඍජුවම විපස්සනාවට යන්න. ඉතින් ඒ බොහොම කලාතුරකින් වෙන්නේ මේ මනස භාවිතා නොකර ජීවත් වෙන්න බෑනේ. ජීවත් වෙන හැම දෙයකම මනස උපයෝගී කරගන්න වෙනවා. ඉතින් ඒ උපයෝගී කරගන්නකොට හැලහැප්පීම් නැති වෙනවා, ගැටෙනවා. ඉතින් එහෙම අවස්ථාවල මනස මොට්ට වෙලා යනවා. මනසක් පරිස්සම් කිරීම ලේසි නෑ. ඊටාම අපහසුම දෙයක් තමයි මනස පරිස්සම් කර ගැනීම. මනසේ මූලික ස්වභාවය රැක ගැනීම හරිම අපහසු දෙයක්. විශේෂයෙන් මනුෂ්‍ය ලෝකෙක. දිව්‍ය ලෝකෙකත් එහෙම වෙන්න ඕනේ. මනස රැක ගැනීම ලේසි නෑ. විවිධ මේ ලෝකෙට කියන්නේ කාම ලෝකේ කියලානේ. ඒතර කාම ලෝකයේ මේ මනස මොට්ට කරන දේවල් බහුලයි. හොඳට හා නරකට, හොඳින් හා නරකින් මනසක් මොට්ට කරලා දාන සිදුවීම් හරිම බහුලයි. හා මේ අමතක වීම් බහුලයි. අමතක වෙනවා. ඒ අමතක වීම මිනිස්යන්ටත් පොදුයි, දෙවියන්ටත් පොදුයි. මේ ප්‍රමාදය කියන දේ ප්‍රමාද වීම කාටත් පොදුයි. ඉතින් ඒ නිසා ප්‍රමාද කියන්නේ මේ මනස විසික් කරලා දාලා තියෙනවා. මතක නැහැ. දැන් එහේ ඒ නිසා මේ ඉබඳු හැකියාවක් තියාගෙනත් ඒ මනස හරියට විඳවනවා. නෑ එහෙන් මෙහෙන් ඇවිල්ලා කටුවැල් එහෙම කටු වැල් අතු මේවා ඔක්කොම පටලවෙන්න පුළුවන්. හැබැයි මනසට පුළුවන් හරියට මනස තියන් හිටියොත් ඒ මොනවත් එන්නේ නෑ. ඒවා කැපිලා යනවා. කිසිම වැලක් ඇවිල්ලා මේකේ එතෙන්ද ගිය ගමන් කැපිලා යනවා. මේ වැලක් පිහියක එතුනොත් එහෙම පිහිය හොඳට මොහහත් නම් කැපිලා යනවා. ඉතින් එහෙම කිසිම සිදුවීමකට බැහැ මේ මනස ආක්‍රමණය කරන්න. නමුත් ඒක නොසලකා ඔහේ හිටියොත් එහෙම මෙහි මේ පිහියක්ද නැද්ද කියලා හොයාගන්න බැරි තරමට සිදුවීම් වලට යටවෙලා සිදුවීම් වලින් වෙලිලා එතිලා යන්න පුළුවන්. එතකොට මේ මනස හොයාගන්නත් බැහැ. පිහිය හොයාගන්න පෙ ඉස්සෙල්ලා මොවත් තියන්නේ හරි කපන්න හරි එකකටවත් පිහියක් තියෙනවද කියලාවත් හොයාගන්න බැරි වෙනවා. ඉස්සෙල්ලා පිහිය හොයාගන්න. ඉතින් මුලින් අපි හිත දිහා බැලුවාම අපි හිත දිහා බැලලා හිත දැක්ක කිව්වට ඒ හිත නෙමේ පේන්නේ. සිතිවිලි නෙමේ පේන්නේ අපිට. ඒ සිතිවිලි දැකීම එකක්, හිත හොයා ගැනීම තව එකක්. නමුත් දැන් හිත හොයාගන්න බැහැ. හිත සිතිවිලි වලින් වැහිලා ගිහිල්ලා. සිතිවිලි වලින් එතිලා වෙලිලා ගිහිල්ලා තියෙනවා. ඒ එහෙම තියාගෙන ඔන්න විපස්සනා කරනවා කිව්වට ඒකනම් හරීම මේ විහිළුවක් වගේම මේ ඒක වෙන්නෙම නැති දෙයක්. මොනවා කරන්නත් මේ ආයුධය තියෙන බැල ආයුධයකුත් නැහැ. ඒක වැහිලා ගිහිල්ලා. එතකොට මොවත් තියාගන්න හරි ඒක හොයාගන්න ඕනේ. කපන්නත් හොයාගන්න ඕනේ. ඒ හොයාගන්න බැහැ. වැහිලා 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 තට්ටු 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 වලට යට වෙලා එහෙම සිතිවිලි වලින්ම පිරিলা සිතිවිලි වලටම යට වෙලා සිතිවිලි වල බරින්ම එරුණු මනසක්. ඉතින් අපි ඔන්න ඒක දිහා බලලා මේක හිත දැක්කා කියලා කියනවා. දැන් හිත මොනවත් නැහැ, හිස් වෙලා සිතිවිල්ලක් නැහැ. මෙහෙම නෙමෙයි. මේ අපිට පේන්නේ හිත නෙමෙයි, ඔය සිතිවිලි පේන්නේ. මේ සිදුවීම් ඕනෑම සිදුවීමක් හොඳ හෝ නරක නිසා සිතිවිලි ජනනය වෙනවා. සිතිවිලි උපදිනවා. සිදුවීම් වලින් තමයි සිතිවිලි උපදින්නේ. ඕනෑම සිතිවිල්ලක් සිදුවීමකට සම්බන්ධයි. එතකොට මේ සිදුවීමකදී මොනම සිද්ධියකදී හරි, කියන්නේ අත්දැකීමක මුහුණ පාන ඕනෑම ජීවිතයේ කලබගෑනියකදී බලන්න මේ මොනතරම් සිතිවිලි උපදිනවද. යම් වාං ඇරියා වගේ සිතිවිලි ගලාගෙන 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 එනවා සිදුවීමක. එතකොට මේ එන සිතිවිලි වලින් තමයි හිත මනස වැහිලා යන්නේ. දැන් මනස නෑ පේන්නේ, සිතිවිලි විතරයි පේන්නේ. එතකොට මේ සිතිවිලි දිහා බලන් ඉන්නවා බලන් ඉන්නවා බලන් ඉන්නවා බලන් ඉන්නවා කිවරයක් නම් නෑ. සිතිවිලි ඉවර වෙන්නේ නෑ. මේක උපදිනවනේ උල්පතක් නේ. ඉතින් උල්පතකෙන් ඒක හිඳෙන්නේ නැහැ කවදාවත්. උල්පතක් දිහා බලන් හිටියා කියලා උල්පත හිඳෙන්නේ නැහැ. ආක බලන් හිටියත් උනනවා, උල්පත දිහා බලන් හිටියත් උනනවා. උල්පත දිහා බලන් හිටියාම උනන්නේ උනන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන්. සහ උනන්නේ කොතනින්ද කියන එක දැනගන්න පුළුවන්. ඒ නිසා සමාධි භාවනාව ගැන අපි දැන් එතෙන්ට යාවේ. විපස්සනාවට කලින් සමාධි භාවනාවක් අවශ්‍ය වෙනවා. ඒතර සමාධි භාවනාවේ ඒ මනස සමාධියටපත් කරන්න නම් මනස ඉස්සෙල්ල හොයාගන්න ඕනේ. මනස හොයන්න ගියාම අපිට අහුවෙන්නේ සිතිවිලි. පේන්නේ අපිට, හැප්පෙන්නේ, ඇහෙන්නේ ඔක්කොම සිතිවිලි. ඒ සිතිවිලි මනස විදිහට රැවටෙන්න හොඳ නැහැ. මේ සිතිවිලි වලට රැවටේ නොරැවටිය යුතුයි. මේ තමයි හිත කියලා. උදේ කළ දෙයක් මතක් වෙන්න පුළුවන්. හැන්දෑවට කරන්න තියෙන දෙයක් මතක් වෙන්න පුළුවන්. පුත්කලයක් මතක් වෙන්න පුළුවන්. තන තමන්ව මතක් වෙන්න පුළුවන්. දැන් මේවා සිතිවිලි. මේ මනස නෙමෙයි. එතකොට මේ ඒ සිතිවිල්ලක් එනවා. ඉතින් ඒකට තව සිතිවිල්ලක්. ඒ හැම සිතිවිල්ලකම තියෙනවා මේ තව සිතිවිල්ලක් උපදවන්න පුළුවන් හැකියාව. එහෙම හැකියාවක් හැම සිතිවිල්ලකම තියෙනවා. හරියට සිතිවිලි කියන්නේ පෝච්චි පෙට්ටි වගේ. දුම්රිය මැදිරි තියෙනවා. ඒතර හැම දුම්රිය මැදිරියකටම තව මැදිරියක් අමුණා ගන්න පුළුවන්. එහෙම නැති මැදිරි නෑ. ඕනෑම මැදිරියකට පුළුවන්, ඕනෑම කෝච්චි පෙට්ටියකට පුළුවන් තවත් දුම්රිය මැදිරියක් අමුණා ගන්න. මේ සිතිවිලිත් ඒ වගේ. සිතිවිලි තව එහා පැත්තෙන් කොක්කක් දාගෙන ඉන්න තියෙකට තව සිතිවිල්ලක් අමුණා ගන්න. තව සිතිවිල්ලක් අමුණා ගන්න. මේ විදිහට මේ කෙලවරක් නැහැ. මේ සමහර විට දුම්රිය මැදිරි දෙකක් අතර පුංචි ඉඩක් කෙනෙකුට පේන්න පුළුවන්. කෝච්චියක් යන එක දිහා බලන් හිටියොත් පාරයිනේ. දුම්රිය හිමීට යන වෙලාවක මැදිරි දෙකක් අතර හිස්තැනක් පේන්න පුළුවන්. ඒ හිස්තැනට ලොකු වටිනාකමක් දෙන්න ඕනේ නැහැ. ඒක සමාධි භාවනාවේදී ඒ හිස්තැන නෙමෙයි හොයන්න හදන්නේ. ඒක ලොකුවට අල්ලගන්න ගියොත් එහෙම සමාධියක් ඇති වෙන්නේ නැහැ. සමාධියට මෙහා ඊට මෙහා තියෙන මේ භාවනා කළත් නැතත් කොහොමද තියෙනවනේ හිස් බව. කෝච්චි පෙට්ටි දෙකක් අතර ඉතින් ඒක දකින්න එක නෙමෙයි සමාධිය කියන්නේ. සමාධිය කියන්නේ උපදවා ගන්නට ඕන දෙයක්. සමාධිය උපදවා ගන්න නම් මුලින්ම මනස පාද ගන්න ඕනේ. මොලේ නෙමෙයි මනස පාද ගන්න ඕනේ. මනස පාද ගන්න නම් මේ සිතිවිලි ජනනය කිරීම, සිතිවිලි උත්පාදනය කිරීම නවත්තන්න ඕනේ. හැම සිතිවිල්ලක්ම මේ තව සිතිවිල්ලක් අපේක්ෂා කරනවා. ඒ කියන්නේ හැම දුම්බේ පෙට්ටියකම තව පෙට්ටියක් අමුණ ගන්න. ඒක ඒ අමුණ ගැනීමේ උපාංග තියෙනවා. නැත්නම් තියෙනවා. එතකොට හැබැයි දුම්බ්‍රිය මැදිරි නම් තව දුම්බ්‍රිය මැදිරියක් අපේක්ෂා නොකරනවා වෙන්න පුළුවනි. නමුත් සිතිවිල්ලක් හැම විටම තව සිතිවිල්ලක් අපේක්ෂා කරනවා. සිතිවිලි තනි වෙන්න කැමති නෑ. තනි වෙලා හුදකලා වෙලා ඉන්න සිතිවිලි කැමති නෑ. හැම ඉන්න බෑ සිතිවිල්ලකට. හැම විටම සිතිවිල්ලකට ඉදිරියෙන් සහ පිටුපසින් තව සිතිවිලි දෙකක් තියෙන්න ඕන. තනි වෙන්න බෑ. ඒ වර්තමාන සිතිවිල්ල කියනකොට ඊට ඈඳුණු, සබඳුණු, ගෙතුණු අතීත සිතිවිල්ලකුත් තියෙනවා. හා මේ වර්තමාන සිතිවිල්ල අනාගත සිතිවිල්ලකුත් උත්පාදනය කරනවා. ඒ වර්තමානයේ සිතිවිල්ල කරන්නේ අනාගත සිතිවිල්ලක් උත්පාදනය කරන්න අවශ්‍ය වෙන ඒ පසුබිම හදනවා. නිසා සිතිවිල්ලක් ගත්තාම ඒක අංග සම්පූර්ණ නැහැ. මොනම සිතිවිල්ලක් ගත්තත් ඒ පරිපූර්ණ නැහැ. අඩුවක් තියෙන හැම විටම. ඒ කියන්නේ භාගයක් නෙමෙයි. ඒක ඊටත් අඩුයි. අර කලින් සිතිවිල්ලෙනුත් ඕනේ මේකට. ඊළඟට එන සිතිවිල්ලෙනුත් කොටසක් ඕනේ. එහෙම දෙපැත්තෙන්ම කොටස් දෙකක් එකතු කරගත්තොත් තමයි සිතිවිල්ල සෑහීමකටපත් වෙන්නේ. පූර්ණත්වයටපත් වෙන්නේ. ඉතින් මේක හැම සිතිවිල්ලකම තියෙන ප්‍රශ්නයක්. ඌනතාවක්. හරියට විටමින් අඩු තියෙනවා, කනිජ ලවණ අඩුයි, එහෙම තියෙනවනේ. ඒ වගේ මේ හැම සිතිවිල්ලකම තියෙනවා අඩුවක්. ඒ අඩුව ඒ අතීතෙන් නුත් ගන්න බලනවා, පුරව ගන්න ටිකක්, ඉතිරි බැරි ටික අනාගත වශයෙන් නුත් පුරව ගන්න බලනවා. ඒ හේතුව නිසා සිතිවිල්ලක් හැම විටම අතීතීත කලින් පහළ වුණු සිතිවිල්ලටත් සම්බන්ධයි. ඒ කලින් සිතිවිල්ලේ අර ඒ සිතිවිල්ලෙත් ඔය අඩුව තිබ්බනේ. ඒ අඩුව සම්පූර්ණ කරන්න එයා හැදුව එකක් තමයි මේ වර්තමාන සිතිවිල්ල. තා වර්තමාන සිතිවිල්ල දැන් තව එකක් හදනවා. ඒක නිසයි සිතිවිලි පරම්පරාවක් කියන්නේ. චිත්ත පරම්පරා කියනවනේ සිතිවිලි පරම්පරාව. දැන් පරම්පරාවක නම් සීයයි තාත්තයි පුතයි ඔක්කොම එක කාලේ ඉන්න පුළුවන්. පරම්පරා තුනක් හතරක් එක කාලෙක ඉන්න පුළුවන්. නමුත් මේ සිතිවිලි වල එහෙම නැහැ. එක පරම්පරාවේ හැම විටම ඉන්නේ. පරම්පරා දෙකකුත් නැහැ. තුනක් කොහොමත් නැහැ. මේ එක සිතිවිල්ල වර්තමානයේ තියෙන එක සිතිවිල්ල. හැබැයි ඒක ඇතුලේ අතීත සිතිවිල්ලේ කොටසකුයි ඊළඟට ඇති කර ගන්න යන සිතිවිල්ලට සිතිවිල්ල අපේක්ෂා කිරීමයි දෙකම තියෙන්නේ. කියන්නේ අර පහුගිය සිතිවිල්ල හැවනැල්ලකුයි ඊළඟ සිතිවිල්ලේ බීජයයි මේ දෙකම තියෙනවා. හැම සිතිවිල්ලකට අපි සිතිවිලි දිහා බලනවා කිව්වට නිකම් මෙන්න සිතිවිල්ලක් ආව සිතිවිල්ලක් ආව සිතිවිල්ලක් ආව දැන් සිතිවිලි එන්නේ නැහැ කියලා ඒ බැලීමෙන් විපස්සනාවට අවශ්‍ය වන සමාධිය ඇති වෙන්නේ නැත. එහෙම මේ එයින් කිසියම් මේ හිතේ විස්පහවය ඇති වෙයි. එහෙම ඇති වෙයි. සිතිවිලි දිහා බලන් හිටියාම උඩින් බලන් ඉන්නකොට සිතිවිල්ලක් එනවා. තියෙනවා යනවා එනවා තියෙනවා යනවා. ඉතින් එහෙම බලන් හිටියාම අපි සිතිවිලි අතර පරතරයක් ඇති වෙනවා. සිතිවිලි වල බලපෑමිනුත් අපි නිදහස් වෙනවා. ඉතර කිසියම් නිදහස් කිස් පරිසරයක් මනසේ ඇති වෙනවා. හැබැයි ඒයින් විපස්සනා කරන්න බෑ. මොකද විපස්සනා කරන්න සිතිවිලි වල ස්වභාවය අවබෝධ කරගන්න. ඉතර සිතිවිලි වල ඒක මම නිකන් බලන් ඉන්නකොට ඇති වෙන අවබෝධයේ ස්වභාවය තමයි සිතිවිලි එනවා යනවා. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒ ස්වභාවය පේනවා. හැබැයි ඒ ස්වභාවයේ පමණක් මදි අර කියෝ විපස්සනාවට මොකද්ද ජීවිතය කියන්නේ කොමක්ද කවුද ජීවත් වෙන්නේ ජීවත් වෙනකොට මොනවද ලැබෙන්නේ මොනවද ලබා ගන්න යන්නේ දැන් මෙන්න මේ ඒ විපස්සනාව සඳහා නම් මේ පිහියමවත් කියන්නේ අර කියවුම වහත මදි. දැන් අපි කපන්න යන දේ මොකද්ද කියලා බලලා තමයි පිහියමවත් කියන්න ඕනේ. මෙලොලුවක් කපනවද, තක්කල ගෙඩියක් කපනවද, ඊට වැඩිය තද අර්ථපල ගෙඩියක් අමුවෙන් කපනවද, ගහක් කපනවද, ඒ අනුව මොහත. එතකොට නිකන් සිතවිලි දිහා බලන් ඉන්න ලොකු මොහතක් ඕනේ නැහැ. ඒකෙන් ඇති වෙන්නේ බොහොම ලාමක මොහතක්. බොහොම ලාමක මොහතක්. ඒ මොහතින් බෑ අර ජීවිතේ විච්ඡේදනය කරලා විශ්ලේෂණය කරලා බලන්න තරමට කපන්න කොටන්න. එතකොට සිතිවිල්ලක් එනවා යනවා මේකේ ස්වභාවය තමයි ඇති වෙනව නැති වෙනවා කියන එක හොඳයි. ඒ අවබෝධය වටිනවා. ඒ අවබෝධය වටින නිසා ඒ ප්‍රයෝජනෙකුත් දෙනවා. මොනවා හිතුණත් වැඩි ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒ හිතුණ මොනවා හිතුණත් ඒක ලොකුවට ඔලුවට ගන්න නැතුව අයියෝ තාම මට මෙහෙම හිතෙනවා. තාම අර ප්‍රශ්න හිතෙනවා. මේක හිතෙනවා. දුක හිතෙනවා. කවදා ඉවර වෙයිද නැහැ. ඉතින් ඒවා සිතිවිලි එනවා, තියෙනවා, යනවා, එනවා, තියෙනවා, යනවා. ඕනෑම දුකක් එහෙම තමයි. ඉතින් ඒ පේන ස්වභාවයේ සිතිවිලි වල පේන ස්වභාවයේ කෙනෙකුට ආරෝපණය කරන්න පුළුවන් බාහිර සිදුවීම් වලට. කෙනෙක් දොස් කියනවා. ඉතින් ඒක හැම වෙලේම දොස් කී කින්ද බෑනේ. ඒක කොපමණ කාලයක් හරි දොස් කියලා නවත්තන. ඒතර හැම දෝෂාරෝපණයක්ම ස්වභාවයේ තමයි පවතිනව නැති වෙලා යනවා. ප්‍රශංසාවකුත් ඒ වගේ. ප්‍රශංසාවත් සදාකාලික නෑ. ඉතින් මේ අන්න එතෙන්ට ඒ අවබෝධයෙන් එන්න පුළුවන්. එහෙම ආවහම ජීවිතේ සිදුවීම් වලට ලකුවට උඩපයින්නේ කම්පා වෙන්නේ නැතුව ඉන්නත් පුළුවන්. එහෙම මේ දැන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න උදව් වෙනවා. සිතිවිලි දිහා බලන් සිටීම. බලාගෙන සිටීමෙන් ලැබෙන ওই අවබෝධය. සිතිවිලි වල ස්වභාවය මොකද? එනවා, යනවා, එනවා, යනවා, එනවා, යනවා, එකක්වත් නවතින්නේ නැහැ. ඒ වගේ තමයි හැම දෙයක්ම එනවා, යනවා, එනවා, යනවා. ඉතින් මේ භාවනාවෙන් ඒ භාවනාවෙන් හොඳ සංසිඳීමක් එනවා. සාමාන්‍ය ජීවිතය ඇතුලේ සෑහෙන නිවුණු කෙනෙකු තැන්පත් වුණු කෙනෙකු විදිහට ඉන්න පුළුවන්. කලබල වෙන්න පුළුවන්. හැබැයි කලබලයක් වුණාට හිත දිහා සිතිවිලි දිහා බලන්න පුහුණු නොවුණු කෙනෙකු කලබල වෙන මට්ටමට එයා කලබල වෙන්නේ නැහැ. ඒ කලබලෙ එච්චර උග්‍ර වෙන්නේ නැහැ. ඒ පමණකල් තියෙන්නේත් නැහැ. කලබල වුණත් බොහොම ඉක්මනට යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කෙනෙකු හිතනවා මේක තමයි ඕනේ. දැන් මේ ප්‍රතිඵලක් තියෙනවනේ සිතිවිලි දිහා බලන් සිටීමේ. ඒතර එයින් සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඉතින් එයින් සෑහීමකට පත් වුණාට පත් වෙලා ඉන්හිහාට නොගියට නොගියොත් ඔතනවත් දිගටම ඉඳ ලැබෙන්නේ නැහැ. ඔය කියන සැනසිලිදායක තැනේවත් දිගටම ඉඳ ලැබෙන්නේ නැහැ. මොකද හැම වෙලේම සිතිවිලි බලනවා කියන එක වෙන්නේ නැහැ. ওই සිතිවිලි හැම විටම තමන්ව පෙන්වන්නෙත් නැහැ. පෙන්නන වෙලාවල් තියෙනවා, පෙන්වන්නේ නැති වෙලාවල් තියෙනවා. නොපෙන්වන වෙලාවල් තියෙනවා. සිතිවිල්ලට ඕනනම් පුළුවන්. දෘශ්‍යමාන වෙන්නත් පුළුවන්, අදෘශ්‍යමාන වෙන්නත් පුළුවන්. ඒ හැකියාව සිතිවිල්ලට තියෙනවා. පේන්නෙන්නත් පුළුවන්, නොපෙනී යන්නත් පුළුවන්. ඉතින් අපි දැන් අර සිතිවිලි අඳුනගෙන තියෙන්නේ පේන්නේ සිතිවිලි ටික නම් අපි කියනවා දැන් සිතිවිලි නෑ. දැන් සිතිවිලි නෑ. දැන් සිතිවිලි තියෙනවා. හැබැයි දැන් එයා එන්නේ අදෘශ්‍යමාන අදිසිව. ඉතින් අපිට අල්ලන්න බෑ. එහෙම අල්ලගන්න බෑ. හැබැයි එයා ඇවිල්ලා එයාට ඕනේ වැඩේ කරගෙන යනවා. ඉතින් ওই හේතු දෙක තුන නිසා හිතවතුනේ මේ ඊට වැඩිය එහා ගිය ගැඹුරු දැකීමක් අවශ්‍ය වෙනවා සමාධිය සඳහා. සමාධිය සඳහා සමාධියනොත් ඊට පස්සේ ඊට වැඩිය ගැඹුරක් දකින්නවා. හැබැයි සමාධිය ඇති කරගන්නත් සිතිවිලි දිහා බැලුවටමත් මදි. මොකද ඒක හිත නෙමෙයි, අපි හිතයි උඩට ගන්න ඕනේ, සිතිවිලි නෙමෙයි. ඊළඟට සිතිවිලි දිහාත් ඔය නිකන් උඩින් බලලා මේකේ ස්වභාවය තමයි උපදිනව නැතිනව උපදිනව නැතිනව ඒක මදි. ඒකෙන් ඇතිවෙන සැනසෙල්ලට නොරැවටිය යුතුයි. ආ එයින් සෑහීමකටපත් විය යුතු නැහැ. කෙලවරටම යන්න හිතන යෝගියා. ජීවිතේ තියෙන ওই ටිකක් බැලන්ස් කරගන්න හිතන කෙනෙකුට ඒ ඇති. හැබැයි ඒ බැලන්ස් එකත් ඒ සමතුලිතතාවයත් දිගටම නම් තියන් ඉන්න බෑ. අදෘශ්‍යමාන සිතිවිල්ලක් ඇවිල්ලා වැඩිච්ච ගමන් වැටෙන. පේන්නේ නැහනේ කොහෙන් වැදුනක් දන්නේ. පේන්නේනම නම් එහාට මෙහාට හැරිලා පේරෙන්න පුළුවන්. එතකොට ඒ දැන් අදෘශ්‍යමාන සිතිවිලිත් තියෙනවා. දෘශ්‍යමාන සිතිවිලිත් තියෙනවා. ඒක සිතිවිල්ලක්වත් දෘශ්‍යමාන සිතිවිලිවත් පේන්නේ නැහැ සිතිවිලි දිහා බැලුවේ නැත්තම්. දැන් සිහියෙන් සිතිවිලි දිහා නොබැලුවොත් කොහොමද සිතිවිලි පේන්නේ? හැබැයි ඒ සිහියෙන් බැලුවත් නොපෙනෙන සිතිවිලි තියෙනවා. නොපෙනෙන සිතිවිලි දකින්න. නොපෙනෙන සිතිවිලි දකින්න අපිට විශේෂ තාක්ෂණයක් ඕනේ වෙනවා. ඒ අදෘශ්‍යමාන දේවල් බලන්න විශේෂ තාක්ෂණයක් ඕනේ නෝ. ඒකට විශේෂ සිහියක් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය සිහිය මදි. කොහොම හරි හිතවතුනි මේ මොකෙන් හරි සිතිවිල්ලක් විදිහට දැක්කටත් සිතිවිලි එනවා යනවා කියලා ඒ ස්වභාවය දැක්කටත් මේ ප්‍රශ්නේ විසඳා ගන්නට තරම් ප්‍රමාණවත් මානසික යෝග්‍යතාවයක් ලැබෙන්නේ නැහැ. ඊට වැඩිය මනස යෝග්‍ය තත්යකට ගේන්න ඕන. ඉතින් එහෙම ගේන්න එක උදව්වක් තමයි මේ හැම සිතිවිල්ලක් කියන ඒකකයේ ඇතුලේ තියෙනවා අතීත සිතිවිල්ලේ හෙවණැල්ලයි අනාගත සිතිවිල්ලේ බීජයයි. මේ දෙකම තියෙනවා. ඒතර වර්තමාන සිතිවිල්ල කියන්නේ අතීත සිතිවිල්ලේ ඵලයක් හා අනාගත සිතිවිල්ලට හේතුවක්. දෙහෙම කිව්වොත් අපි කාටත් තේරෙනවා. වර්තමාන සිතිවිල්ල කියන්නේ මීට කලින් හිතපු සිතිවිල්ලේ ඵලය. ඊළඟ පුරුක. හා ඊළඟට හිතෙන්න යන දෙයට හේතුව. ඒතර මේ එක සිතිවිල්ලක් ඇතුලේ ඵලයකුත් තියෙනවා හේතුවකුත් තියෙනවා. මේ දෙකේ එකතුවට තමයි සිතිවිල්ලක් කියන්නේ. ඵලයේ සහ හේතුවේ එකතුවක්. හේතු ඵලයේ නෙමෙයි. ඵලයේ සහ හේතුවේ එකතුවක් සිතිවිල්ලක් කියන්නේ. දැන් මේ එහෙම අපිට සිතිවිල්ලක් බලන්න පුළුවන් නම් සිතිවිල්ලකේ ඒ ස්වභාවයන් දෙක එහෙම පේනවනම් මේ දැන් හිතෙන එක දැන් මොනවා හරි හිතෙනවනම් මොනෑම සිතිවිල්ලක් හරි දැන් හිතේ පහළ වෙලා තියෙනවනම් ඒ සිතිවිල්ල මේ ඉපැද්දුවේ ඊට කලින් තිබුණ සිතිවිල්ලයි. ඒ සිතිවිල්ල අන්තරස්ථාන උනේ අර ඇතිවෙනව නැතිවෙනව කියලා දැක්කනේ. හැබැයි ඒ සිතිවිල්ල නැති උනේ තවත් සිතිවිල්ලකට ප්‍රසූතිය දීලා. එහෙම නොදී නැති වෙන්නේ නැහැ සිතිවිල්ල. එහෙම දීලා. හැබැයි දෙන්නටම එකට ඉන්න බෑ. පරම්පරා දෙකක් එකට ඉන්නේ නැහැ. පළවෙනි පරම්පරාව යන්නේ තව පරම්පරාවක් ඇති කරන්න හේතුවක් වෙලා හේතු ටික හදලා යනවා. එතකොට දැන් මේ දෙවෙනි પરම්පරාව යන්නේ තුන්වෙනි પરම්පරාවකට හේතුවක් වෙලා. හැම සිතිවිල්ලක්ම මුල ඵලයක් අග හේතුවක්. ඵලයක් හේතුවක්. ඵලයක් හේතුවක්. ඵලයක් හේතුවක්. දැන් මේ විදිහට සිතිවිල්ලක් කියන්නේ ඕකට. ඵලයක සහ හේතුවක එකතුවක්. මේ සංයුක්තියට. ඒ සංයුක්ත ස්වභාවයට තමයි සිතිවිල්ලක් කියන්නේ. දැන් මේක ඉවරයක් නෑ. දැන් මේ විදිහට බැලුවාම ඉවරයක් නෑ. හැම සිතිවිල්ලක්ම බඩගින්න ඉන්නේ. එයා හාම තින්නේ. එයාට සම්පූර්ණ වෙන්න නම් තව සිතිවිල්ලක් ඕන. හැම සිතිවිල්ලක් ඇතුළෙම අතෘප්තිය තියෙනවා. අතෘප්තිය සෑහීමකටපත් නොවන ස්වභාවය හැම සිතිවිල්ලකම තියෙනවා. එතකොට ඒ තමයි ස්වභාවය. ඒ ස්වභාවය තමයි ඊළඟ සිතිවිල්ල අමුණගන්නේ. එයා සෑහීමකටපත් වෙලා නවතිනවා. ආයෙ ඕන්නේ නැහැ. එතකොට එයාට පුළුවන් සිතිවිලි ඇති කරන්න විතරයි. වෙන මොනවත් ඇති කරන්න බෑ. සිතිවිල්ලකට පුළුවන් තව සිතිවිල්ලක් උපද්දවන්න පමණයි. වෙන කිසිම දෙයක් එයාට උපද්දවන්න බෑ. ඉතින් හැම සිතිවිල්ලකම තියෙනවා මුල් සිතිවිල්ලේ ඥාන ලක්ෂණ. කෙනේ ප්‍රවේණි ලක්ෂණ પરම්පරාවේ ලක්ෂණ තියෙනවා වෙන પરම්පරාවක ලක්ෂණ නැහැ. හැබැයි ඒක ඒ විදිහටම 100ට 100ක් නැහැ. ඉතින් මේක අලුත් හේතු එකතු වෙනවනේ. ඒ නිසා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ પરම්පරාව ගත්තහම අනන්‍යතාවයක් තියෙනවා. සිතිවිලි අතර දැන් මේ සිතිවිල්ලයි උපදිනකොට පහළ වුණු සිතිවිල්ලයි අතර අනන්‍යතාවයක් තියෙනවා. දව අවුරුදු 50ක් කියන්නේ. ඒ අවුරුදු 50කට කලින් පහළ වුණු සිතිවිල්ලයි අවුරුදු 50කට පස්සේ පහළ වෙන සිතිවිල්ලයි ගත්තාම අහසට පොළොව වගේ. ඒ වුණත් කිසියම් වූ සම්බන්ධයක් තියෙන අනන්‍යතාවයක් තියෙනවා. මේ චිත්ත પરම්පරාවේ අනන්‍යතාවයක් තියෙනවා. අනන්‍යතාවය තියෙන නිසා තමයි කර්මය සහ විපාකයේ ක්‍රියාත්මක වෙන්නේ. අනන්‍යතාවයක් නැත්තම් මේ කර්ම විපාක පටලැවෙන. මේ චිත්ත પરම්පරාව කරන කර්ම විපාක වෙන චිත්ත પરම්පරාවකට විඳින්න වෙයි එහෙමනම්. එහෙම වෙන්නේ නැහැ. මේ චිත්ත પરම්පරාවටම තමයි විඳින්න වෙන්නේ. එතකොට ඉගෙනුට ඉතින් වල මේක අසාධාරණයි. සීයා කරපු වැරද්දකට මුණුබුරාට දඬුවම් විඳින්න වෙයි. ඔය එහෙම වැළුවොත් ඒක අසාධාරණයි. ඉතින් මේ එක පැත්තකින් මේ සංසාරේ සාධාරණත්වයක් නැහැ. මේකේ සාධාරණ නීති හදාගෙන සංසාරේ සාධාරණ කරලා සාධාරණ වූ සංසාරයක් වෙනුවෙන් සටන් කරන්න අ르ගල කරන්න යන්නේක මොඩකම. සංසාරේ සාධාරණත්වයක් නැහැ. හොඳ කළත් නරක විපාක එන්න පුළුවන්. නරක කළත් නරක විපාක එන්න පුළුවන්. එහෙමත් තියෙනවා. ඊට එහා ගිහිල්ලා දැන් මේ අපි කතා කරන්නේ කිසියම් પરම්පරාවක මුල් પરම්පරාව කරපු වැරදිවල විපාක මතු પરම්පරාවලට විඳින්න වෙනවා. එහෙම විඳින්න වෙන විට ඒ විඳින પરම්පරාවට හිතාගන්න බෑ ඇයි මම විඳින්නේ? ඇයි මම මේ විඳවන්නේ? ඇයි මං දුක් වෙන්නේ? ඇයි මට මෙහෙම වෙන්නේ? මම මොකක්වත් වැරද්දක් කරේ නෑ. එහෙම වැරද්දක් කළා නෑ. ඒක ඇත්ත. වරදක් කළා නැහැ. වරදක් නොකළාට අර ප්‍රවේණි ලක්ෂණ ගෙනල්ලා තියෙනවා. අර ඵල හේතු සම්බන්ධය තියෙනවා. ඒකෙන් නිදහස් වෙලා නැහැ. ඒ නිදහස් වෙලා නැති නිසා මීට කලින් සිතිවිල්ල යමක් කළාද එහි විපාක විතරක් නෙමෙයි මේ චිත්ත પરම්පරාවේ කවදා හරි කරපු කවදා හරි අතීත මුතුන් මිත්තෙක් කළ දෙයක විපාකයක් අද සිතිවිල්ලකට විඳින්න වෙයි. ඒ කවදා කරපු එකක්ද දන්නේ නැහැ. කරපු දෙය දන්නේත් නැහැ. දැන් වර්තමාන සිතිවිල්ල එකක්වත් දන්නේ නැහැ. ඒ වර්තමාන සිතිවිල්ලට එහෙම අතීතය දැකීමේ හැකියාවක් නැහැ. මොනවත් නැහැ. ඉතියා විඳිනවා. ඒ විඳිනවාට අමතරව ඒ විඳිනවා මේක අවබෝධයක් නැතිකම නිසා ඒ විඳනේට ඒ විඳීමට මෙයා ගැටෙනවා හැප්පෙනවා විඳනයත් එක්ක. එයි මට මෙහෙම වෙන්නේ. එහෙම හැප්පෙනවා. ඒ හැප්පෙනකොට ඒ හැප්පීම නිසා ඒ ඝට්ටනය නිසා අලුත් ගිනි පුපුරක් පහළ වෙනවා. ඒක තමයි ඊළඟ සිතිවිලි. ඒත් ඊළඟ සිතිවිල්ල කියන්නේ මේ මේ සිතිවිල්ලේ ඵලය. එතකොට මේ ගිනි පුපුර දිගින් දිගට යනවා. මේ සිතිවිල්ලෙන් ගිනි පුපුරක් උපදිනවා. ඒක ඊළඟ සිතිවිල්ලේ පත්තු වෙනවා. ඒ පත්තු වෙන එකෙන් ගිනි පුපුරකින් තව තුන්වෙනි සිතිවිල්ල පත්තු වෙනවා. මේ විදිහට මේ ගිනි දයාල ගිනි ගින්දර දාමයක් විදිහට සිතිවිල්ලෙන් සිතිවිල්ලට සිතිවිල්ලෙන් සිතිවිල්ලට යනවා. මේකට තමයි කෙලෙස් ගින්න කියන්නේ. කෙලෙස් ගින්න. ඒක කෙලෙස් ගින්න ඇවිල්ලා එන්නේ ওই සිතිවිලි ඇතුලේ. සිතිවිලි තමයි කෙලෙස් ගින්න ප්‍රවාහනය කරන්නේ. වෙන ප්‍රවාහන මාධ්‍යයක් නැහැ කෙලෙස් වලට. මේ කෙලෙස් ගිනි පුපුරු ප්‍රවාහනය කරන්නේ සිතිවිලි. කොතනින් කොතෙන්ද අතීත සිතිවිල්ලෙන් වර්තමාන සිතිවිල්ලට වර්තමාන සිතිවිල්ලෙන් අනාගත සිතිවිල්ලට. දැන් මේ ගින්දරක් තමයි ප්‍රවාහනය කරන්නේ. ගින්නක්. දිගටම ගින්නක් ගෙනියනවා. මේ සමහරලාට සැපයි කියනවා ගින්න, සමහරලාට දුකයි කියනවා. හැබැයි ගින්නේ ස්වභාවය තමයි පිච්චෙන ගතිය, පුච්චෙන ගතිය. ඉතින් මේක සිටිවිලිම පිච්චිලි පිච්චි 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 යනවා. එතකොට මේ ගින්න නිවා ගන්න ඕනේ. ඔය ඉහළට නැගින ගින්න නිවා ගන්න ඕනේ. ඒ ගින්න නිවා ගන්න නැතුව නම් කිසිම දෙයක් කරන්න බෑ. ඒ ගින්න නිවා ගන්න තමයි ඔය මේ සමත භාවනාවක් අවශ්‍ය වෙන්නේ. සමත භාවනාවෙන් කරන්නේ සිතිවිලි වල තියෙන ගිනි නිවලා දාන. මේ සිතිවිලි වල තියෙන ගින්න නිවුවාම මේ පිච්චෙන්නේ. එතකොට ඉතිහාට කෙනෙකුට ඉතිහා යන්න පුළුවන්. ගැඹුරකට යන්න පුළුවන්. කොහොම හරි මේ සිතිවිලිත් එක්ක පටලැවිල්ල අපි නවත්තන්නට ඕනේ. ඒ නැවැත්වේ නැත්නම් කවදාවත් මනස මතු කරගන්න ලැබෙන්නේ නැහැ. ඒකයි වැදගත්ම කාරණේ. මනස මතු කරගන්න ඕනේ. මොනවා කරන්නත් මේ පිහියමවත් තියාගන්න ඕනේ. සිතිවිලි නෙමෙයි මවත් තියන්න ඕනේ මනස. මේ මනස දැන් හොයාගන්න බෑ. මේ නීවරණයි ඒවා මේවා හින්දා ඔක්කොම හින්දා මේක පටලැවිලා තියෙනවා. නීවරණ පහයි මේ අතීත අනාගත කල්පනයි මේ හත එකතු වෙලා මේක පඹ ගාලක් වෙලා තියෙනවා. දැන් මනසේ පඹ ගාලක් ඇතුලේ පටලැවිලා වැහිලා ගිහිල්ලා තියෙනවා. මේ කාරණා හතින්ම මනස නිදහස් කරන්න ඕනේ. නීවරණ පහෙන් සහ අතීත හා අනාගතයට දුවන කල්පනාවලින්. නීවරණ වලින් තොරව අතීතයට අනාගතයට දුවන්න පුළුවන්. ඒ නිසා මේ නීවරණ පහ ප්‍රහීණ කිරීම පමණක් මදි. හැබැයි නීවරණ පහ තමයි ප්‍රබලම දේ. අමාරුම දේ. ඒ ටික ප්‍රහීණ කරාම ඒ වගේම ඈත් වෙලා ඒ ටික ලියලා ලියලා කපලා කපලා දැම්මට පස්සේ ඊළඟට තියෙන්නේ අතීතයට අනාගතයට දිවීම නවත්තන්න. ඒ ටික ඒ හොය කාරණා හතින් සුද්ධ කරලාට පස්සේ ඕ වගේම පිරිසිදු වුණාම තමයි අන්න මනස මතු වෙලා එන්නේ. මනස කියලා එකක් තියෙනවා කියලා පේන්නේ කෙනෙකුට නීවරණ පහ ප්‍රහීණ වෙන්න ඕනේ. ප්‍රහීණ වුණාට පසුව හා අතීතයට අනුව යන කල්පනායි අනාගතයට අනුව යන කල්පනායි නැවතුණාට පස්සේ එතෙක් මනස පේන්නේ නැහැ. පේන්නෙම සිතිවිලි. සිතිවිලිමයි පේන්නේ. මේ පේන සිතිවිලි මේ නීවරණ ප්‍රවාහණය කරමින් ඉන්නවා. මේ නීවරණ ගිනි ප්‍රවාහනය කරමින් වට කියන අකුසල කියලා. ඒතර අකුසල ගිනි ප්‍රවාහනය කරමින් යන පිච්චි පිච්චි යනවා. කොහොම හරි මේ සමාධි භාවනාව සරලව ගත්තොත් නීවරණ හඳුනාගෙන ඒවා අතහැරලා දැන්. හා අර මනසේ තියෙන ප්‍රවණතාවයන් අතීතයට දුවන අනාගතයට දුවන ඒ ප්‍රවණතාවයන්ගෙන් මනස නිදහස් කරන. ඒ සිතිවිලි වලින් නිදහස් කරන. සියලුම සිතිවිලි වලින් නෙමෙයි. මෙන්න මේ වර්ග පහේ සිතිවිලි හා අතීත අනාගතයට දුවන සිතිවිලි. ඒ අද්දගෙන යන සිතිවිලි වලින් නිදහස් වුනහම තමයි මනස කියන දේ මතුවලා එන්නේ. මනෝ විඥාණය මතුවෙන්නේ එතකොට. ඒ මනෝ විඥාණය තමයි මුවත් තියන්නට ඕනේ. ඒක මුවත් තියන්න ඕනේ දැන්. ඒතර එතනින් තමයි ඇත්තටම සමාධි භාවනාව පටන් ගන්න. ওই නීවරණ ප්‍රහීන වුණාට පස්සේ. සමාධි භාවනාවට කලින් තමයි නීවරණ ප්‍රහීන වෙන්න ඕනේ. නීවරණ ප්‍රහීන වෙන්න සිහිය තියෙන්න ඕන. හොඳ සිහියක් තියෙන්න ඕන. නීවරණ අඳුනා ගන්න. ඊළඟට අඳුනගෙන ඒ නීවරණ වලින් ඈත් වෙන්න වීරිය කරන්න ඕන. ඒ සුදුසු උපකරණේ පාවිච්චි කරලා නීවරණ ගලවලා ගන්න ඕන. ඉතින් ඒ නීවරණ පහට උපකරණ පහක් ගලව ගන්න. කාමච්ඡන්දේ ගලවන ඒ ඇනේ ගලවන මිතියෙන් බැරි වෙනවා ව්‍යාපාදයෙන්ේ ගලවන. ඒක වෙනම හැදේක වෙනම ප්‍රමාණයක වෙන්න පුළුවන්. ඒතර මේ ආයුධ පහක් ඕනේ වෙන කොහොම හරි මේ ටික ගලවලා දැම්මට පසුව තමයි සමාධි භාවනාව පටන් ගන්නේ. සමාධි භාවනාවෙන් කරන්නේ අර මනෝ විඥාණය දැන් මතුවලා පිරිසුදුව එළියට ගත්ත මනෝ විඥාණය හොඳට මොහත් තියෙන එක. ඒ මොහත් තිබ්බට පස්සේ මොහත් තුනු මනෝ විඥාණයෙන් තමයි පුළුවන් අර විශ්ලේෂණේ විච්ඡේදනය කරන්න. එතකොට මේ මනෝ විඥාණය වෙන දේවලුත් කරන්න පුළුවන්. මේ වැඩේ නොකර වෙන දේවල් කරන්නත් පුළුවන්. ඒවට කියනවා ඉතින් අභිඥාව. ඒක අභිඥා කියන්නේ ඒක තමයි. ඒ අභිඥා කරන්නත් පිරිසිදු මනෝවිඥානයක් ඕනේ. අපිරිසිදු මනෝවිඥානයකින් වල්වැදුණු මනෝවිඥානයකින් මොනම අභිඥාවක්වත් කරගන්න බෑ. හැබැයි ඉතින් ඒවට යනව වෙනුවට ඒව මතුවෙන්නත් පුළුවන්. එහෙම පිරිසිදු මනෝවිඥානයක් මතුවුනහම ඒ මනෝවිඥානයේ සමහර අභිඥා ඉබේටම ඉබේට කියන්නේ හේතුඵල විදියට තමයි. නමුත් වර්තමාන වශයෙන් උත්සාහයක් නොකලත් එකතු වෙන්න පුළුවන්. ඒ විශේෂ හැකියාවන් ලැබෙන්න පුළුවන්. ඉතින් ඒවා මේ ඉවපස්සේ යෑම නෙමෙයි කරන්නට තියෙන්නේ. සහ ඒවා නොලැබුණත් ඒවා කොහොමද ලබා ගන්න කියලා හොයවීම නෙමෙයි කරන්නට ඕනේ. මේ මෙන්න මුලින්ම කරන්න ඕනේ මේ මොහත් තියාගෙන මේ මොහත් වූ මනෝවිඥාණයෙන් සම්පූර්ණයෙන්ම කෙලෙස් මුල්ම සිඳලා ගන්න ඕනේ. මේ කෙලෙස් මුල් සිඳින්න නම් අර ප්‍රශ්න වලට උත්තර ටික හොයා ගන්න ඕනේ. ජීවිතය කියන්නේ මොකද්ද? ජීවත් වෙනවා කියලා මොකද්ද කරන්නේ? කවුද ජීවත් වෙන්නේ? ආ ජීවත් වෙන්නේ මොනවද ලැබෙන්නේ? මේ ටික තමයි හොයා ගන්න ඕනේ. ඒවට තමයි උත්තර බලන්න ඕනේ. විසඳුමක් ඕනේ අපිට. ඉතින් මේවට විසඳුම් නැති නිසා තමයි අපි කෙලෙස් වල පටලැවිලා තියෙන්නේ. අකුසල් දැන් ටික අකුසල් ඉවරයි. අකුසල් කියන්නේ නීවරණ ඉවරයි. නමුත් ඊට යටින් දැන් කෙලෙස් වෙනම තියෙනවා. ඔය ආශ්‍රව අනුසය කියන කෙලෙස් දැන් ඒවා ඊට පස්සේ පේන්නේ. නීවරණ නැති වුණු පමණින්ම අනුසය ආශ්‍රව පේන්නේ නැහැ. නීවරණ නැති වෙලා මොහත හොඳට තියාගත්තට පස්සේ හොඳටම මොහත තිබුණාට පස්සේ තමයි අර ආශ්‍රව හා අනුශ්‍රයන් පේන්න පටන් ගන්නේ. කියන්නේ ඕනෑම ප්‍රශ්නයක් වෙනකොට සිදුවීමකදී මේ විදහට එතෙන්ට දුවගෙන එන්න ආයුධ සන්නද්ධව කෙලෙස් ඉන්නව ඇතුලේ. ලෑස්ති වෙලා. ඒකවල පේන්න නෑ. හැබැයි සිද්ධියක් වෙනකොට ඒ සිද්ධියේදී අපි දක්වන පළවෙනිම ප්‍රතිචාරය. කියන්නේ යමක් ඇහෙනකොට, පේනකොට, මතක් වෙනකොට, දැනෙනකොට ඒ දැනීමට, මතක් වීමට, පෙනීමට හා හෝ ඇසීමට පුද්ගලයා දක්වන නැත්තම් මනස දක්වන පළවෙනිම ප්‍රතිචාරය ට අනුව එන්න පිරිසක් ලෑස්තිලා ඉන්න. ඉතින් එහෙන් පිරිස් 3-4 කොල්ලක් ඉන්නවා. ඒ ඔක්කොම එන්න බෑ එතෙන්ට. එන්නේ එන්න පුළුවන් වෙන්නේ අර ප්‍රතිචාරයට අනුව. ඉතින් කෙනෙක් මේ සුබදායක ප්‍රතිචාරයක් දැක්කුවොත් වර්තමාන අත්දැකීමකට එතෙන්ට දුවගෙන එන්න ලෑස්තිලා නැහැ පටිගෙල්. ඒ පටිග සේනාව එන්න ලෑස්ති නැහැ කෙනෙක් සුබදායක ප්‍රතිචාරයක් දැක්කුවොත්. ඒගොල්ලන්ට එන්න බෑ. ඒ වගේම දිට්ටි වලට එන්නත් බෑ. එන්න පුළුවන් වෙන්නේ රාගයට. රාගයට එන්න පුළුවන්. සුබදායක ප්‍රතිචාරයක් දැක්වෙනවද? දැක්කු ක්ෂණයෙම එතෙන්ට දුවගෙන එනවා රාගේ. නැත්තම් කාමයේ කියන එක. කාමාශ්‍රවේ දුවගෙන එනවා. ඒගොල්ල මේ හතර ගොල්ලම හතර පහ ගොල්ලම නැත්තම් තුන් ගොල්ලම ලෑස්තිලා ඉන්නේ. රෙදි පිටේ ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ එහෙම පේන්නේ නැහැ. ඇතුලේ ඉන්නේ. එතකොට කවුද එන්නේ කියන එක තීරණය වෙන්නේ වර්තමාන සිද්ධියකට අප දක්වන පළවෙනිම ප්‍රතිචාරයන්. පළවෙනි ප්‍රතිචාරය අසුබ නම් අන්න පටිගේ එන්න පුළුවන්. එයා තමයි එන්නේ. පළවෙනි ප්‍රතිචාරයේ ඉන්නේ අවුල් නම් ඒ අවුල් වෙච්ච ප්‍රතිචාරයට ගලාගෙන ඉන්නේ ওই කාමාශ්‍රවවත් එහෙම නැත්නම් පටිගානුසේවත් නෙමෙයි අවිද්‍යාව. නැත්නම් මෝහය තමයි එන්නේ. ඒ නිසා ඒ කාරණේ නිසා පැහැදිලි වෙන්න ඕනේ මේ පළවෙනිම ප්‍රතිචාරයේ මොන තරම් වැදගත්ද කියලා. යමක් පේනකොට, ඇහෙනකොට හෝ වෙන ඕනෑම ආකාරයක අත්දකිනකොට මුලින්ම ඇතිවෙන ප්‍රතිචාරය. දකින්නට තරම් මුලින්ම අපි තියුණු වෙන්න ඕනේ, මහත් වෙන්න ඕනේ මේ මට්ටමට. ඊළඟට දැන් මොහත් උනා මොන්නේ මෙහෙම ප්‍රතිචාරයක් දැක්ක කියලා හඳුනගෙන අර ගොල්ලොන්ගෙන් වැඩ ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒගොල්ලෝ දුවන් එන්න පුළුවන්. ආ අපිට එන්න කිව්ව නේද කියලා. අපිට කෝල් කරා නේද කියලා ඒගොල්ලෝ එනවා ආයුධ සන්නද්ධව. හැබැයි අපිට එතනදී හොඳ සිහියක් හදාගෙන ඒක දැක්කොත් නෑ නෑ ඒක අවශ්‍ය නෑ. අපිට ඒ ප්‍රතිචාරයේ වෙනකොට වෙන ප්‍රතිචාරයක් එතනට ගන්න පුළුවන්. අර ප්‍රතිචාරය ඉලාස් කර ගන්න පුළුවන්. ඉලාස් කරගත්තොත් ඉලාස් කරගන්න යන කාලය ඇතුලේ අර ආපු පිරිස මොනවා හරි කරනවා. අපි ලොකු කර්මයක් කරගන්න බෑ. වෙන්නේ නෑ. ඒ ප්‍රතිචාරය ඉල්ලාස් කරගන්න හුඟක් කල් ගියොත් එහෙම තමයි කර්ම වෙන්නේ. ඒතර එහෙමනම් ඉතලන්ට විපාක විඳින්නත් වෙන්න පුළුවන්. හැබැයි ඉක්මනටම 100ක් දාගත්තොත් ලොකු හානියක් වෙන්නේ නැතුව අපිට බේරෙන්න පුළුවන් සංසාරයේ දික් කරගන්න නැතුව. එතකොට මේ දෙහෙම කරගන්න නම් මොන තරම් තියුණු මනසක් ඕනේද? මනෝ විඥානය මොන තරම් සියුම් වෙන්න ඕනේද? ඊළඟට මේ එකත් විසඳුමක් නෙමෙයිනේ. ප්‍රචාර දක්වනවා, කර්මයක් කරනවා, ඒක ඉල්ලාස් කරගන්නවා, හොසි කරගන්නවා. ඉතින් ඔහොම යනවා. ඒක ඉවරයක් නෑ. හැබැයි එතනින් එතෙන්ට එන්න ඕනේ. ඒකවත් පුළුවන් වෙන්න ඕනේ අපිට. ඊළඟට මේ විසඳුම තමයි අර සිද්ධියක් ඇති වෙන විටම ප්‍රතිචාර නොදක්වා සිටීම. සුභ ප්‍රතිචාරවත්, අසුභ ප්‍රතිචාරවත්, අවුල්ලුණු ප්‍රතිචාරවත් මොනවත් නොදක්වා ඉන්න. එහෙම නොදක්වා ඉන්න අවස්ථා තියෙනවා. මම අඩනින් ඉන්නකොට එහෙම නොදක්වා ඉන්නවා. හැබැයි ඒක වැදගත් නැහැ. එහෙම නෙමෙයි. මනුෂ්‍යයෙක් අවදියෙන් ඉන්නකොට, ඇහැරගෙන ඉන්නකොට වෙන දේ දැනගෙන නවතින්න පුළුවන් වෙන්න ඕනේ. කිසිම ප්‍රතිචාරයක් නැහැ. කාටවත් කෝල් කරේ නැහැ. කිසිම කෙනෙකුට එන්න කියන්නේ නැහැ. ඒතර ආශ්‍රවයකකටවත් එන්න කියන්නේත් නැහැ. අනුසය නිදාගෙන ඉන්නයි ඇහැරවල ගන්නෙත් නැහැ. නිදාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. අනුසය කියලා නිදාගෙන ඉන්න රාගානුසය, පටිගානුසය, මෝහානුසය නැත්නම් අවිද්‍යානුසය කියලා එහෙම අනුසයන් තියෙනවනේ. ඒගොල්ලෝ නිදාගෙන ඉන්නේ. හැබැයි මේ වර්තමාන ප්‍රතිචාරය අනුව අපි කාට හරි ඇහැරවනවා. ඒතරේ අපි ඇහැරවන්නේ ප්‍රතිචාරයන්. ඒ ඇහැරුණු කෙනා එනවා. එයා ආවහම එයාට ගෙවන්න ඕනේ. මේ ගෙවීම තමයි කර්මයයි විපාකයේ දෙකම කියන්නේ. කරගන්න කර්මෙනුත් ගෙවනවා, විඳින කර්මෙනුත් ඊට පස්සේ ගෙවනවා. එතකොට නිදාගෙන ඉන්න ඇයිද නිදාගෙන ඉන්න අරින්නත් ඕනේ අපි මුලින්. ඊළඟට අර එන්න ලෑස්තිලා ඉන්න ඇයිද එන්න කියන්නේත් නැතුව ඉන්න ඕනේ. ඒ කියන්නේ ආශ්‍රව වලට එන්න කියන්නේත් නැතුව අනුසය ඇහැරවන්නේත් නැතුව ඉන්න පුළුවන් හැකියාව ලැබෙන්න ඕනේ. එතකොට ඒ දෙවෙනි මට්ටම. හැබැයි ඉතින් මේක පොඩ්ඩක් ගැස්සි දැන් අරගුල්ව හැරෙන්නත් පුළුවන් මේ අය ට අපි එන්න කියන්නත් පුළුවන් නිසා එතන තුන්වෙනි මට්ටමක මේ ප්‍රශ්නේ අපි විසඳන්න ඕනේ. එතනින් තමයි සම්පූර්ණයෙන්ම මේ සංසාර ප්‍රශ්නය විසඳෙන්නේ. හැබැයි එතෙන්ට යන්න නම් අර කියු පියවරවල් හරහා එන එක තමයි පහසු සහ සම්පූර්ණ. මොනවද මේ සිතිවිලි හඳුනා ගැනීම, සිතිවිලි වල ස්වභාවය, අර මදිකම සිතිවිලි ඇතුලේ තියෙන දැකීම, ඊළඟට මේ අකුසල් සිතිවිලි හඳුනා ගැනීම, පංච නීවරණ වලින් එන සිතිවිලි, අතීත අනාගත වලට දුවන සිතිවිලි හඳුනා ගැනීම, ඒවයින් හිත ඈත් කර ගැනීම, ඊළඟට ඒ මතුවෙන හිත හොඳට මේ මනෝවිඤ්ඤාණය දැන් තමයි මනෝවිඤ්ඤාණය පේන්නේ. එතෙක් අපි දැක්කේ සිතිවිලි. ඒ මනෝවිඤ්ඤාණය හොඳටම පැහැපත් කරගන්න එක, විනිවිද පේන මට්ටමට හදාගන්න එක. එහෙම හැදුවොත් තමයි අර කවුද නිදාගෙන ඉන්නේ, කවුද එන්න ලෑස්තිලා ඉන්නේ කියන එක පේනවා. ඒ කාටවත් එන්න කියන්නේත් නැහැ, ඇහැරවන්නේත් නැහැ. විතර කැසෑහෙන ප්‍රශ්نين බේරිලා ගොඩ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අර නිදාගෙන ඉන්න අයත් එහෙමම නිින්දේම ඇදගෙන ගිහිල්ලා දාන්න ඕනේ එළියට. ඒක කරන්න වෙනවා. එහෙම නැත්නම් අනුසය ප්‍රහීන කරන්නේ නැත්නම් ප්‍රශ්නේ විසඳෙන්නේ ආපහු ඒගොල්ලෝ අපේ පුංචි ප්‍රමාදයකින් ඇහැරෙනවා. ආශ්‍රවත් නිසා මේ විපස්සනාව එතෙන්ට එනකල් එන්න ඕනේ. ආශ්‍රව හා අනුසය දකින්න තැනට එනකල් එන්න ඕන. දකින්න අමාරු අනුසය ආශ්‍රවීට කලින් තියෙනවා. ඉතින් කොහොම හරි මේ කොහෙ තිබුණත් කමක් නැහැ. විපස්සනාවෙන් තමයි අනුසය දකින්නෙත්, ආශ්‍රව දකින්නෙත්, ආශ්‍රව ප්‍රහීන වෙන්නෙත්, අනුසය නිරෝධයටපත් වෙන්නෙත්. ඒකට මේ තාක්ෂණය තමයි හිතවතුනි මේ අපි මේ දවස්වල සමරන වෙසක් වලින් අපටත් දිව්‍ය ලෝකවලටත් ලැබුණේ. ඒවා තිබුණේ නැහැ. ඒතර බලන්න එක මොන තරම් පරිපූර්ණ තාක්ෂණයක්ද. මේක කොහේවත් තිබුණා කියලා කාටවත් කියන්න බෑ ඊට කලින්. මෙහෙම තාක්ෂණයක්. දැන් කියන්න පුළුවන්. හැබැයි ඊට කලින් කියන්න බෑ තිබුණා කියලා. ඉතින් මෙන්න මේ අද්විතීය අසම සම තාක්ෂණය අපි ප්‍රයෝජනෙට ගන්නවා. මේ හොයාගත්ත නූතනම තාක්ෂණය, මේක තමයි නූතනම තාක්ෂණය. ඒ නූතනම තාක්ෂණයෙන් වැඩ ගන්න, ප්‍රයෝජන ගන්න පිරිසට තමා විදර්ශනා යෝගී කියන්නේ. ඒ ආකල්පය ඇති කරගෙන අපි බලමු මොනතරම් දුරට මේ කතා කළ පියවරවල් වල අපිට යන්න පුළුවන්ද කියලා. නිහඬව අපි ඒ පුහුණුවේ යෙදෙමු. සිතිවිලි වලින් නීවරණ වෙන් කරගෙන නීවරණ වලින් මනස වෙන් කරගෙන මනස විනිවිද දකින උපකරණයක් බවට පත් කරගෙන ඒ මනස තුළම සැකවි සිටින හා නිදාගෙන සිටින මේ ආශ්‍රවයන් හා අනුසයන් හඳුනාගෙන ඒවායින් මනස නිදහස් කරගැනීමේ වැඩපිළිවෙල විපස්සනාව ඒ විපස්සනාව කරන විපස්සනාවේ යෙදෙන විපස්සනාවෙන් ප්‍රයෝජන ගන්න විපස්සනාවෙන් ප්‍රතිඵල ගන්න මේ විසක් සමයේ කළ පළමු විදසුනට නිදසුනක් වැඩසටහනින් අපි අධිතන් කරගනිමු ඒ අධිතනත් සමග අද වැඩසටහනින් සමුගනිමු සෑම දිනාටම සිතක්ම ශාන්තියක්ම යහපතක්ම වේවා.